හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද දින මෙවන් අලුතින් ධර්ම ශාලාවක්, ඒ වගේම මහා සංඝරත්නයට වැඩ සිටින්නට ඒ කුටියක් පහසුකම් සහිතව සකස් කරලා ඒ නන්දසිරි මහත්මයා ප්‍රමුඛ විශාල දායක පිරිසක් විසින් මෙවන් අවස්ථාවක මහා සංඝරත්නය විෂයෙහි පූජා කරන්නට පිළිගන්වන්නට කටයුතු කරලා තියෙනවා. මේ පිළිගැන්වීම, මේ පූජා කිරීම එක පුද්ගලයෙකුට, එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට නෙමේ. දැන් අතීතයේ අපේ සිංහල රජදරුවන් අගට අනාගත චතුර්දිස සංගස දින කියලයි සියලු ගල්ලෙන් වල කොටලකි ගහලකි. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ බුද්ධ ශාසනය බුද්ධ ශාසනය කියන්නේ නිවන් මාර්ගඵල ලබන පාර මාර්ගය පිළිවෙත. ඒ නිවන් මාර්ගඵල ලබන මාර්ගය පිළිවෙත කියා දෙන අනුගමනය කරන භාවිතයට ගන්නා සියලු දෙනා සංඝ සංඝස දින කිව්වේ. බිකු කිව්වේ. බිකු සංඝස තේම කිව්වේ. ඉතින් ඒක නිසා තව කාලයක් මේ බුද්ධ ශාසනය ඉදිරියට පාත්වගෙන යන්න නම් ගිහි පැවිදි දෙපිරිසම මගඵල ලබන දහම ධර්මය මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගත්තට මදි මේක අනුගමනය කළ යුතුයි. බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා තං සුනාත සාදුකං මනසිකරෝට බාසිසාමීති. මේක මේ නිවන් මඟ අහන්න කවුරුත් කැමති. හැබැයි භාවිතයට ගැනීම පිළිබඳව කාගෙත් කාටත් කාතුලත් ප්‍රශ්නයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. අපි මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ උතුම් ධර්මය අපි සජ්ජායනා කර කර හිටියට පිරිත් හැටියට එහෙම නැත්නම් යාතිකා කරමින් යදිමින් හිටියට ගීතිකා ගයමින් ගී හැටියට ගයමින් හිටියට මේක භාවිතයට ගත්තා වෙන්නේ නැහැ. මෙනෙහි කිරීමත් බුද්ධ දේශනාවේ අනුස්සති අනුපස්සනා වැඩෙන දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි මේ උතුම් නිර්මල බුද්ධ ධර්මයේ අර යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ කිව්වේ, ගිරිමානන්ද සූත්‍රයේත් භාසෙයාසි කිව්වේ, අර පංච පරියාප්ති ශාසනයේ විග්‍රහ කරපු හැම තැනකමත් තං සුනාත සාදුකම් මනසිකරෝති බාසිසාමීති කිව්වේ මේ භාවිතයට ගැනීමයි. එනිසා බුදුහාමුදුරන්ගේ ධර්මය අපි භාවිතයට ගන්න දැනගන්න ඕන. දැන් මෙතෙන්දී යම් දෙයක් සිද්ධ වුණා අතීතයේ. මේ භාවිතයට ගැනීමෙන් තමයි විපස්සනා ධූරය අනුපස්සනා ධූරය පූර්ණය වෙන්නේ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ දවසේ ඉඳන් අඩුගානේ අවුරුදු 450ක් විතර යනකම් මේ මහා සංඝරත්නය භික්ෂුන් මේ ධර්මය භාවිතයට ගන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා මෙතෙන්දී අර විපස්සනා ධූරය පිරීම අගේ කොට මුල් කොට පළවෙනි දේ කොට සියලුම බුද්ධ ශ්‍රාවකයන් කල්පනා කළා. ඒ නිසා විපස්සනා ධූරය පිරීමයි මුල් තැනට පත් වෙලා තිබුණා. නමුත් අර බුදුහාමුදුරුවෝ පිරිනහන් පාලා ටික කලකට පස්සේ මේ අභයගිරිය කියන එකක් වළගම්බා රජුරුව හැදුවට පස්සේ මේ ග්‍රන්ථ ධූරය පිරීම ආරම්භ කළා කියන එක නිකාය සංග්‍රහයේ බුද්ධ ඉතිහාසයේ තියෙනවා. එනිසා මේ බුද්ධ ශාසනය පවත්වාගෙන යන්න නම් ග්‍රන්ථ ධූරයත් විපස්සනා ධූරයත් දෙකම පුරන්නට කටයුතු කරන්න ඕනේ. නමුත් බුද්ධ වර්ෂ 456න් පස්සේ ග්‍රන්ථ ධූරය පිරීම ආරම්භ වුණා, පවත්වාගෙන ගියා. නමුත් විපස්සනා ධූරය පිරීම ක්‍රමානුකූලව අභාවිතයට ගියා, අභාවයට ගියා. ඒ අනුව සිද්ධ වුණ ප්‍රතිඵලය තමයි මගඵලලාභීන් හිඟවීම, මගඵල ලැබීමට බාධකයක් ඇතිවීම. ඉතින් ඒක නිසා අද අපි මේ බුද්ධ ශාසනය මතු කරනවා කියන්නේ මතු කළා කියන්නේ යම් කිසි කෙනෙක් මේ ධර්ම කරුණු පිළිබඳව දැනීමක් ලබා ගැනීමට වඩා මේ ධර්ම කරුණු දැනගත් ධර්ම කරුණු ආශ්‍රයෙන් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති කියන පසක් කොට දැක ගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කොට දැක ගන්න ඕනේ. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ උතුම් ධර්මය ධර්මස්කන්ධය පරියාප්ති ශාසනය උපකාර වෙන්නේ ප්‍රතිපත්තිය පූර්ණය කරගන්නටයි. ප්‍රතිපත්තිය පූර්ණය කර නොගෙන ග්‍රන්ථ ධූරය පිරීමෙන් දැනුමක් ලබා ගැනීමෙන් ඉගැන්වීමෙන් සහ ඉගෙන ගැනීමෙන් උගන්වනවා ඉගෙන ගන්නවා දෙපිරිසක් ඉන්නවා. නමුත් විපස්සනා ධූරය පුරන අය මේ මෑතක් වනතුරු කොතනකවත් නිවැරදිව විපස්සනා ධූරය පුරන පිරිසක් මේ ලෝකේ හෝ මේ රටේ හෝ බෞද්ධ සමාජය තුළ හෝ දැක ගන්නට ලැබුණේ නැහැ. විපස්සනා ධූරය පුරනවා කියන්නේ අර දැනගත්ත දේ දහම් කරුණු මේ යම් පිළිවෙතක් ප්‍රතිපදාවක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් අනුගමනය කිරීමයි. එනිසා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළා ඒකායන මාර්ගය. මේ ඒකායන මාර්ගයේ තියෙන සියලු පියවරයන් බෞද්ධයන් හැටියට අපි අනුගමනය කළ යුතුයි, භාවිතයට ගත යුතුයි. ඒ නිසා ඒ භාවිතයට ගත්තේ නැති කාලෙක දැනුමක් ලබා ගත්තට ග්‍රන්ථ ධූරය පිරුවට මගඵල ලබන්නට එය ප්‍රමාණවත් නැහැ. හැබැයි අපි එක්තරා ආකාරයකට ඒ බුද්ධ වර්ෂ 456න් පස්සේ යම් යම් ආකාරයට මේ ග්‍රන්ථ ධූරය පුරාගෙන ආව නිසා අදවනුතුරුත් මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ භාෂිතය මාගදී ශබ්ද සංඥා පාඨගෙන ආවා. හැබැයි අර විපස්සනා ධූරය පිරීම අතහැරීම නිසා විවිධ පුද්ගලයෝ ත්‍රිපිටකයේ තියෙන දේවල් තේරුම් ගන්නට බැරුව අර පස්සේ කාලක ලිව්ව අටුවා ටීකා ටිප්පණි වල තියෙන වැරදි දේවල් වැරදි මාර්ගය වැරදි පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තා. ඒ අනුව විපස්සනා ධූරය පිරීම සහමුලින්ම වගේ අභාවයට ගියා බොළොන්නරු යුගය වන විට. එනිසා අනුරාධපුරයේ අගභාගය වන විටත් මේ විපස්සනා ධූරයට එතරම් වැදගත්කමක් බුද්ධ ශ්‍රාවකයෝ හැටියට දීලා තිබුණේ නැහැ. හැබැයි ග්‍රන්ථ ධූරය පිරීම දිගින් දිගටම පාටගෙන ආව බව දඹදෙණි යුගයේ ලියපු බොහෝ පොත්වලත් පැහැදිලිව තියෙනවා. දැන් ඊළඟට මේ අපි ඉතිහාසය නිවැරදිව දැනගත යුත්තේ අපි ඉතිහාසයට ආය ආපහු ගමන් කරන්න එහෙම නෙමේ. නමුත් අපිට වැරදිච්ච තැන් හොයාගෙන ඒ වරද නිවැරදි කරගන්න අපි ඉතිහාසය නිවැරදිවම තේරුම් ගත යුතුයි. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පහලා පළවෙනි ධර්ම සංගායනාව තිබෙත් යම් ධර්ම විනය කරුණු කීපයක් අරබියා. ඒ වගේම යම් අවුරුදු ගණනක් ගියාම බුදුහාමුදුරුව පිරිනිවන් පහලා අවුරුදු 98ක් 99ක් ගියාම මේ යම් ආකාරයක අර වජ්ජීපුත්ත භික්ඛූන් දසවස්සුක වජ්ජී පුක්ත භික්ඛූන් ඒ බුද්ධ ශ්‍රාවකයන් ඒ પરම්පරාවෙන් ආපු අය කියපු දේවල් වලට වඩා වෙනස් දෙයක් කළ නිසා එදා ඒ අයව ලිච්ඡවි රජදරුවන් රටින් පිටවහල් කළා. මේ අනුව ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ හිටපු යම් යම් බමුණු මත ගැළපෙන්නේ නැති අයට එකතු වෙලා මහා සාංගික නිකාය නමින් අලුත් නිකායක් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 90 ගණනක් යනකොට ලංකාවේ නෙමේ හෙළබිමේ නෙමේ ඉන්දියාවේදී ආරම්භ කළා. මේ බමුණු මත නොදරු බමුණු මත නොගැලපුණු බොහෝ පිරිසක් එදා ඉන්දියාවේ හිටිය නිසා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වෙනකොට සාතවාහන රාජ පරම්පරාව ඉන්දියාවේ මේ මහා සාංගික නිකායයට බොහොම හොඳ තෝතැන්නක් වුණා. ඒ නිසා උපනිෂද් ධර්මය, වේදාගම, චිවාගම තව නොයෙකුත් ආගම් එදා දේවාගම් තිබුණ තැන්වලට බමුණු ආගම් තිබුණ තැන්වලට මේ මහා සාංගික නිකායේ අය ගිය නිසා ඉන්දියාවේදී මේ මහා සාංගික නිකාය බොහොම වේගෙන් දියුණු වුණා. වේගෙන් දියුණු වීමත් සමග සාතවාහන රජපරපුරට පස්සේ අවුරුදු ගානකට පස්සේ කනිෂ්ක රාජ යුගයක් ආවා. මේ කනිෂ්ක රජුරුවන්ගේ කාලේ තමයි නාගාර්ජුන පාදයන් වහන්සේ ඒ වගේම විශ්වමිත්‍ර වාසුබන්දු අශ්වඝෝෂ මේ වගේ බොහෝම බලවත් බෞද්ධ පඬිවරු ඇති වුණේ. මේ අනුව ඉන්දියාවේදී මේ හෙළබිමේ අර තිබුණු ත්‍රිපිටක ධර්මයට සමාන්තරව ඉන්දියාවෙත් වෛතුල්‍යවාදය ඒ වගේම තන්ත්‍ර යානය මේ වගේ මහා සාංගික නිකායේ ත්‍රිපිටකයක් හැටියට පොත් කීපයක් ඒ අය බෞද්ධ පඬිවරු ලිව්වා. අර නාගර්ජුන පාදයන් වහන්සේ ලිව්ව මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයත් ඒ වගේම ඒ කිට්ටුවම කාලවල වල ලියපු ලලිත විස්තරයත් දිව්‍යාවදානයත් ඒ වගේම ධම්ම සමුච්ඡ විග්‍රහයත් අභිධර්මය හැටියට අභිධම්ම සමුච්ඡයත් ඒ වගේම පාරමිතා ප්‍රඥා පාරමිතා සූත්‍රයත් මේ වගේ සූත්‍ර ධර්ම වෛතුල්‍යවාදී ත්‍රිපිටකයක් හැටියට බොහොම බලවත් ඉන්දියාවේදී අර දේවාගම් තිබුණ ඉන්දියාවේදී ඊට වඩා වෙනස් අදහසක් තිබුණ නිසා ඉන්දියාවේ දියුණු තත්ත්වයකට පත් වුණා. මේ කාලේ තමයි වළගම්බා රජුව අර අභයගිරිය හදලා දුන්නේ අර වෛතුල්‍යවාදී නිකායට. වළගම්බා රජුව අභයගිරිය හැදුවට පස්සේ ඊට පස්සේ ගෝඨාභය සිත්සංගෝ රජුවන්ගේ සහෝදරයා වූ ගෝඨාභය රජුව රජකරන කාලේ අවුරුදු තවත් 100 ගණනකට පස්සේ ලංකාවේ මේ වෛතුල්‍යවාදී තන්ත්‍රයානය මහා සාංගික නිකායේ අභයගිරියේ භික්ෂුන් වහන්සේලා ඉන්දියාවෙන් සහ ලංකාවෙන් මහණ වූ අය 5000ක් පමණ අභයගිරියේ වැඩ සිටිය බවට මහාවංශය සාක්ෂි දරනවා. මේ වන විට අනුරාධපුරයේ තිබුණු මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා තේරවාදය ආරක්ෂා කරගනිමින් කටයුතු කළා. නමුත් තේරවාදීන් මහා විහාරයේ අර මහා සාංගික වෛතුල්‍යවාදීන් අභයගිරිය එක පන්තලක් නෙමේ මූලස්ථානය වේර විහාර ගණනාවක් රටේ අභයගිරියට පක්ෂව ඒ නිකායේ තිබුණා. මෙතෙන්දි ගෝඨාභය රජුරුවන්ගේ කාලෙදි මේ දෙපිරිස අතර මහා සාංගික නිකාය වෛතුල්‍යවාදය සහ මහායාන මහා විහාරය තේරවාදී ධර්මය අතර ගැටුමක් ඇති වුණා. දෙපිරිසටම දැන් වෛතුල්‍යවාදී ත්‍රිපිටකයක් තිබුණා අභයගිරියට බුදුහාමුදුරුව දේශනා කර වදාළ අර මාතුල අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කරපු ඒ වගේම අර දුටුගමන රජුරුව එකතු කළපු හෙළාටුවා ටීකා මහාට්ඨ කතා මූලාට්ඨ කතා පච්චිරියාට්ඨ කතා සහිත මහාවිහාරයේ පුස්තකාලේ ඇතුන් හත් දෙනෙක් බරට මේ ධර්ම කරුණු කාරණා සහිත පොත්පත් තිබුණා. මෙතෙන්දී වෛතුල්‍යවාදී අභයගිරිය ඉන්දියාවෙන් ගෙනාපු සංස්කෘතික පොත්පත් බොහොම රාශියක් භාවිතයට ගැනීමෙන් තිබුණා. මේ අවස්ථාවේ මේ දෙපිරිසම කියාගෙන හිටියා අපි තමා බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරන්නේ අපි කියන එකයි හරි කියලා. මෙතෙන්දී ගෝඨාභය රජුගේ ප්‍රධාන ඇමති කෙනෙක් හිටියා කපිල කියලා. මේ කපිල ඇමතිවරයාව පත් කළා මේකේ මහාවිහාරයේ තියෙන ත්‍රිපිටකයද හරි එම නැත්නම් අභයගිරි වාසීන් කියන මේ වෛතුල්‍යවාදී තන්ත්‍රවාදී ත්‍රිපිටකයද කියන එක. මේ පරීක්ෂණයේදී කපිල ඇමතිවරයා බොහොම දක්ෂ කෙනෙක් ධර්මඥානයක් තිබුණු තීරණය කළා වෛතුල්‍යවාදී ත්‍රිපිටකය වැරදි කියලා. එනිසා අභයගිරියේ විහාරයේ තිබුණු වෛතුල්‍යවාදී ත්‍රිපිටකය සංස්කෘත වචන වලින් පොත් වලින් සද්ධර්ම පුණ්ඩලික සූත්‍රය මේ වගේ සූත්‍ර ගණනාවක් ඇතුළත් කොට තිබුණු වෛතුල්‍යවාදී ත්‍රිපිටකය රාජ නියෝගයකින් අර කපිල ඇමතිවරයාගේ තීරණය අනුව ගිනිබත් කළා, විනාශ කළා, ඒවා භාවිතයේ තහනම් කළා රටේ. මේක සිද්ධ වීමත් සමග අර අභයගිරියේ හිටිය 5000ක් පමණ අය විසිරිලා නොයෙකුත් තැන්වල ගියා. ඉන්දියාවට බොහෝ දෙනෙක් පැනලා ගියා. මේ අය හැබැයි පසුබට වුණේ නැහැ. නොයෙකුත් ආකාරයට ආපහු ඇවිල්ලා බලගම්බර අර ගෝඨාභය රජුව මිය පරලෝ ගියාට පස්සේ ජෙට්ටතිස්ස කියන එයාගේ වැඩිමහල් පුතා රජ වුණා. එයා මහාවිහාරයට පක්ෂපාත මහාවිහාරයේ දියුණු කළ මහාවිහාරය ආරක්ෂා කරපු රජ කෙනෙක්. ඒ රජුව ඉන්න තාක්කල් ජෙට්ටතිස්ස අභයගිරි වාසීන්ට විහාරයක් තිබුණේ නැහැ, ආරක්ෂා කරගන්න තැනක් තිබුණේ නැහැ. නමුත් ජෙට්ටතිස්ස රජුගේ බාල සහෝදරයෙක් හිටියා මහානාම් කියලා. ඒ මහානාම රජුන්ට උගන්වන්න පුරෝහිතකම් කරපු බමුණෙක් හිටියා. අර අභයගිරියෙන් හිටලා සිවුරු ඇරලා ගිය ඒ පුද්ගලයා කොහොම හරි කුමන්ත්‍රණයක් කරලා මේ මහානාම රජුරුවන්ව තමන්ගේ පැත්තට අරගෙන ජෙට්ටතිස්ස රජුරුවන්වත් කුමන්ත්‍රණයකින් මරලා බලය අල්ලගත්තා අර බාල සහෝදරයා. මේ අවස්ථාවේ ඒ බාල සහෝදරයා අර අභයගිරි වාසීන්ට එහෙනම් අර පුරෝහිත බමුණන්ට පක්ෂපාතී වීම නිසා අවුරුදු ගණනාවක් තුලදී අර අභයගිරිය විනාශ කිරීමේ එකට එක කිරීමක් හැටියට ඔය මහානාම රජුරුවන්ගේ රජකරන කාලෙදී මුළු මහාවිහාරයේ තිබුණු ඇතුන් හත් දෙනෙක් බරට තිබුණු සියලු පුස්තක, සියලු හෙළාටුවා, සියලු වංශකතා ඒ කාලේ සිංහලෙන් ලියපු හෙළ මහාවංශය, හෙළ දීපවංශය, හෙළ බෝධිවංශය, ධාතුවංශය ඒ වගේම පච්චරියාට්ඨ කතා, මූලාට්ඨ කතා, මහාට්ඨ කතා, කුරුන්දයට්ඨ කතා මේ වගේ තිබුණා. ඒ සියලු දේ මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා පණ වගේ ආරක්ෂා කරපු දේවල්. මේ අතර තමා බුද්ධඝෝෂ කියන අර මහා ප්‍රඥ බමුණෙක්, පතඤ්ඤලි බමුණෙක් ඉන්දියාවෙන් ඇවිදිලා මහාවිහාරයේ අවසරයක් ඇතුව මේ මූල අට්ඨ කතා, මහා අට්ඨ කතා එළියට අරගෙන පරිවර්තනය කළා. සිංහලෙන් තිබුණු හෙළ අට්ඨ කතා පාලියට පරිවර්තනය කළා. ඒ මිසක් බුද්ධඝෝෂ හාමුදුරුව කවදක්වත් ත්‍රිපිටකය පරිවර්තනය කළේ නෑ. බුද්ධඝෝෂ පරිවර්තනය කළේ එවකට එළ මිනිසුන්ට කියවා ගන්න තිබුණු සිංහල භාෂාවෙන් සිංහල අකුරෙන් සිංහල තල්පත්වල ලියලා තිබුණු ඒ මූල අට්ඨ කතා මහා අට්ඨ කතාව එළියට අරගෙන මා අර පාලි භාෂාවට පරිවර්තනය කළා. එයා පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අර විග්‍රහ වැඩි තැන් කෙටියෙන් ලිව්වා, විස්තර මදි තැන් විස්තර කරලා ලිව්වා, එයාගේ දහමට ගැළපෙන්නේ නැති තැන් ගැළපෙන විදියට වෙනස් කළා. මේ වගේ කරුණු හයක් බුද්ධඝෝෂ හාමුදුරුව විසුද්ධි මාර්ගයේ ලියලා තියෙනවා. මේ විසුද්ධි මාර්ගය ඇතුළු සමන්ත පාසාදිකාව මෙම පොත් 17ක් බුද්ධඝෝෂ හාමුදුරුව ලිව්වා. ඉන්දියාවෙන් ආපු මහානාම අර මහාවංශයේ දීපංශය වගේ ඒවා හෙළ භාෂාවට පලි තිබුණෙක් ඒවා පාලි භාෂාවට පරිවර්තනය කළා. තව බුද්ධඝෝෂ, බුද්ධදත්ත, ධර්මපාල මෙහෙම අය මහාවිහාරයට විරුද්ධ අය නොයෙකුත් අටුවා කතා ලිව්වා. මේ අටුවා කතා ලියලා අභයගිරිය ඒවා තැන්පත් කළාට පස්සේ නැවත අභයගිරිය මතු වුණාට පස්සේ මහාවිහාරයේ තිබිච්ච ඒවා ගිනිබත් කළා. ගිනිබත් කළාට පස්සේ අර හෙළ අටුවා සියලු දේ නැති වුණා. අපට අපේ හෙළ භාෂාවෙන් තිබුණු සියලු දේ අපිට නැති වුණා. ඉතුරු වුණේ අභයගිරිය තිබුණු ඔය බුද්ධඝෝෂ ලියපු පොත් 17ත්, මහානාම ලියපු පොත් ටිකත්, ධර්මපාල, බුද්ධදත්ත වගේ අය ලියපු පොත් 25ක් 26ක් වගේ ගණනක් ඉතිරි වුණා. ඒව තමා මින් පසුව නොයෙකුත් ආකාරයේ ඉදිරි පරම්පරාවලට පොළොන්නරු ගම්පොළ කුරුණෑගලට එනකම් පාර්ථ ගන්න පුළුවන්. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මහා සාංගික නිකායේ බලපෑමක් කුමන්ත්‍රණයක් නිසා, අභිගිරියේ කුමන්ත්‍රණය නිසයි මේ ථේරවාදය නැති වුණේ. පින්වතුනි, තේරුම් ගන්න ඕනේ මේ මහා සාංගික නිකාය, එහෙම නැත්නම් අද මහායාන බුද්ධාගම කියන බුද්ධාගම අර ඉන්දියාවේ ඒ වගේම අනිකුත් රටවලත් බොහොම බලවත්සේ ප්‍රචාරය වුණා, ප්‍රචලිතයට පත් වුණා. හැබැයි මහායාන බුද්ධාගමේ කිසිසේත්ම නිවන් දකින මාර්ගයක් තිබුණේ නැහැ. මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ යම් යම් පදවැල් වචනම පාවිච්චි කරලා ඒ අය මේ මහායාන ආගම. මහායාන කියන්නේ එක යානයයි තියෙන්නේ බුද්ධත්වයට නිවන් මඟ ඵල ලබන්න. ඒ ලෞතුරා බුද්ධ යානය පමණයි. නමුත් ථේරවාදී බුදු දහමේ යාන තුනක් තියෙනවා. තුන්තරා බෝධියකින් නිවන් දකින්න පුළුවන්. නමුත් මහායාන බුද්ධාගමේ කිසිසේත්ම තුන්තරා බෝධියක් නැහැ. බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් මාර්ග තුනක් තියෙනවා ථේරවාදී මහා විහාරික සම්ප්‍රදාය. බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ බුද්ධ දේශනාවේ ලෞතුරා බුද්ධත්වයට පත්වීමෙන් නිවන් දකින්න පුළුවන්, පච්චේක බුද්ධත්වයට පත්වීමෙන් නිවන් දකින්න පුළුවන්, ඊටත් වඩා විශාල වශයෙන් චතුසත්‍ය බුද්ධ කියන තත්වයට පත් වෙලා නිවන් මඟ ලබන්න පුළුවන්. එතකොට ඒ තුන්තරා බෝධියක් මහා යානේ නැහැ. එකම එක මාර්ගයක් පමණයි තියෙන්නේ. මේ අනුව අර මහා සාංගික නිකායේ මහා යානේ සියලු දෙනා ලෞතුරා බුද්ධත්වයට පත්වීමේ ඒකායන බලාපොරොත්තුවකින් තමා පින්කම් කළේ. ඉතින් ඒක නිසා ඒ මහායාන ධර්මයට අනුව පිළිවෙතට අනුව කිසි කෙනෙකුට ලෞතර බුද්ධත්වයටපත් නොවි නිවන් මඟ ඵල ලබන්නට ක්‍රමයක් තිබුණේ නැහැ. ක්‍රමයක් කිව්වේ නැහැ. ඒ නිසා සියලුම දෙනා ලෞතර බුද්ධත්වයටපත් වෙන්නට බෝසත් පාරමිතා පුරණ ක්‍රමයක් මතු කළා. අර මංජුශ්‍රී බෝසතාණන් කියන ඉන්දිය බෞද්ධ පඬිවරයා ලියපු පාරමිතා සූත්‍ර 21 ප්‍රඥා පාරමිතා සූත්‍රයේ ඒ වගේම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ලංකාවතාර සූත්‍රය මේ වගේ අභිධම්ම සමුච්ඡය මේ සියලු පොත්වල මහායානික පොත්වල සියලු දේ තිබුණේ එකම දෙයක් අරමුණු කරගෙන ඒ එකම අරමුණ තමයි ලෞතර බුද්ධත්වයට පත් වෙන්නට බෝසත් බෙරුම් පුරණ ක්‍රමය. ඒ නිසා ඒ අය කිසිම කෙනෙක් කල්පනා කරේ නැ මේ manussත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ අඩුම වශයෙන් අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙන ක්‍රමයක් මහා යානික මහා සාංගික බුදුදහමේ ඇත්තේ නැහැ. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ ප්‍රඥා ශාසනයකදී සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට අවශ්‍ය සියලු කරුණු කාරණා බුදුහාමුදුරුව ජීවමානව වැඩ සිටි කාලේ අවසාන වශයෙන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කර වදාළා. මේ කිසිවක් මහායානිකයෝ මහා සාංගික නිකායේ අර ඉන්දියාවෙන් ආපු මහා සාංගික නිකායේ හෝ අභයගිරි වාසීන් හෝ වෛතුල්‍යවාදීන් මේවා එකක්වත් විශ්වාස කළේ නැහැ. ඒ අය කළේ පින්කම් කර කර ප්‍රාර්ථනා කර කර බෝසත් පෙරුම් පුර පුර මතු ලෞතර බුද්ධත්වයට පත් වෙන්න සියලු දෙනාට පාරක් මාර්ගයක් පුරන්න බෝසත් පෙරුම් පුරන ක්‍රමයක් මතු කළා. ඒ නිසා ඒ මහා සාංගික මහායාන ආගමේ වර්තමාන මොහොතේ මේ නිවන් මඟ ඵල සාක්ෂාත් කරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. කියා දුන්නේ නැහැ. පැහැදිලි කරේ නැහැ. එහෙම එකක් නැහැ ඒගොල්ලන්ගේ. ඒ වගේම මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන අංග හතර මහායාන බුද්ධාගමේ කිසි තැනක කවදාක්වත් දේශනා කළේ නැහැ. කිව්වේ නැහැ. ලිව්වේ නැහැ. ඔය ලියපු එකම පොතකවත් සෝතාපට්ටි ඵලයට පත්වීමට අවශ්‍ය මාර්ගාංග හතර කිසි තැනක වැදගත් උනේ නැහැ. වැදගත් කොට පෙන්නුවේ නැහැ. ඒ නිසා මහා සාංගික නිකායේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ලිව්වට පස්සේ මේ ඒ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙනවා දැන් අද සිංහලටත් පරිවර්තනය කරලා ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම කියවන එක අධ්‍යයනය කරන එක බොහොම වටිනවා. ඒක තියෙන්නේ සූත්‍ර ඒ පරිච්ඡේද 21 19කම තියෙන්නේ මේ පින්කම් කර කර ප්‍රාර්ථනා කර කර යද යද මතු බෝසත් පෙරුම් පුර පුර බුදු වෙන්නට ලෞතර බුද්ධත්වයට පත් වෙන්නට අවශ්‍ය පින්කම් පූර්ණණය කර ගැනීමේ මාර්ගයක්. ඒ නිසා උනේ මේ පින්කමක් කරලා කුසලස්ස උපසම්පදා කරන එක එහෙම නැත්නම් කුණු සලාහැර මේ ප්‍රඥා විමුක්තියට පත් වෙන බුද්ධ දේශනාවේ තිබුණු ඒ නිවන් මාර්ගය වැහිලා ගියා. ඒ වෙනුවට ප්‍රාර්ථනා කරන යාඥා කරන අර දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වෙන බුදුන් දකින්නට කටයුතු කිරීමක් තිබුණා. ඒ වගේම මහායානික බලපෑම් ඊට පස්සේ අර මහාවිහාරය ගිනි තියලා උඩු ඇපුරාට පස්සේ පොළොන්නරු යුගය වෙනකොට අභයගිරිය විතරයි බලවත් ඉතුරු වුණේ. ඒ වන විට ඉන්දියාවේ බලවත් වූ මහා සාංගික නිකායේ තිබුණු බොහෝ දේවල්, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තිබුණු බොහෝ දේවල්, අර පාරමිතා සූත්‍රවල තිබුණු බොහෝ දේවල් හෙළබිමටත් බුද්ධාගමක් හැටියට ආපහු ආවා. ඒ නිසා මේ හෙළබිමේ නිවන් දකින මාර්ගය විග්‍රහ කරපු ඒ පරියාප්ති ශාසනය යටපත් වෙලා බැඳුම් පිදුම් යදුම් පැතුම් කරන මහා සාංගික නිකායේ බලපෑම්වලට සියලු දෙනා සමස්ත බෞද්ධ සමාජයම යටපත් වුණා. ඒ නිසා පින්වතුනි, මෙතෙන්දී අටුවා ටීකා ලියපු බොහෝ දෙනා එදා විසුද්ධි මාර්ගය ලිව්වට පස්සේ හැම බුද්ධඝෝෂ හාමුදුරුව, අර ධම්මපාල හාමුදුරුව, බුද්ධ දත්ත හාමුදුරුව මේ වගේ ලියපු පොත් සියලු දෙනා දේට නැවත අටුවා ටීකා ටිප්පණි අර්ථකථා නොයෙක් අය ලිව්වා. මේ සියලු අර්ථකථාවල පරමාර්ථය වුණේ අර පෙරුම් පුරපුර පාරමිතා පුරපුර මතු බුදුවන බෝසත් ත්වයට පත්වෙන්නට සියලු දෙනාට මඟ පහදා දීමක්. එනිසා පූජාවලිය ලිව්වා තඹදෙණි කාලේ මුල පොළොන්නරුවට පස්සේ. පූජාවලියේ තියෙන්නේ සහ මුලින්ම මේ බෝසත් පෙරුම් පුරන්න එදා රජකල රජුන්ටත් බෝසත් පෙරුම් පුරන්නට මඟ පෙන්වා දීමක්. එනිසා මේ බෞද්ධ සාහිත්‍ය හැටියට අපි දකින ඔය සද්ධර්ම රත්නාවලිය, ඒ වගේම පූජාවලිය, මේ වගේ එකම පොතකවත් නැහැ මේ නියම නිවැරදි ථේරවාදී ධර්මයේ අර එදිනෙදාම අද අදම නිවන් දකින මගක්. ඒ සියලු දේ තඹදෙණි යුගයේදී යටපත් කළා. ඒ නිසා මේ මහා සාංගික නිකායේ කොටනකවත් තිබුණේ නැහැ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ ධර්මය විකුත්ති කිරීම ආනන්තරික පාප කර්මයක් බව බුදුහාමුදුරුව දේශනා කරපු දේ මහා සාංගික නිකායේ අය පිළිගත්තේ නැහැ. ඒ නිසා සිද්ධ වුණේ නොබියව එලිපිටම මේ උතුම් නිර්මල බුද්ධ ධර්මය විනාස කළා, විකෘති කළා, අටුවා ටීකා ටිප්පණි ලියලා විසුද්ධි මාර්ගය ගරු කොට ගුරු කොට සියලු දෙනා පොත්පත් ලිව්වා විතරක් නෙමේ අර භාවිතයට ගත්තේ වැඳුම් පිදුම් යදුම් පැතුම් නිවන් දකින මාර්ගයක් පැවැත්ුණේ දන්නා කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා මේ කාලයක් තුල ඔය විසුද්ධි මාර්ගයේ ලිව්වේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 915ක් ගිය තැන, එදා ඉඳන් මේ අපි දන්නා ක්‍රිස්තු වර්ෂ 2005 වෙනතාකල් මේ නිවන් දකින ධර්මයක් ථේරවාදී ධර්මයක් හැටියට නමට තිබුණට ප්‍රායෝගිකව අදත් සම්මත සම්ප්‍රදායික බුද්ධාගමේ තියෙන්නේ මේ අර මහායානික වැඩසටහන්, මහායානික ආකල්ප, මහායානික දර්ශනය. ඒකනේ ඔය දැන් සම්මතයෙන් දෙව් මිනිස්සප කෙලවර මතු බුදුවන බුදුන් දක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්නේ, යාඥා කරන්න. නමුත් නියම නිවැරදි බුද්ධ දේශනාව නම් මනසක් තියෙන මිනිස්සුෙකුට නිවැරදි පිළිවෙත අනුගමනය කළොත්, නිවැරදි ධර්මය පසක් කොට දැකගත්තොත්, තේරුම් ගත්තොත්, මේ මාර්ගය භාවිතයට ගත්තොත් අද වුණත් නිවන් දකින මඟ විවෘත කරගන්න කිසිම අපහසුයක් නැහැ. එනිසා මේ සෝතාපට්ටි අංග හතර නිවැරදිවම තේරුම් ගන්න ඕන. අපි බුද්ධ ශාසනය මතුවටත් පාත්ගෙන යනවා කියන්නේ මගඵල ලැබූ අය අවම වශයෙන් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි ඵලයට පත් වූ අය අරහත් ඵලයට පත් වූ කිහිප දෙනෙක් හෝ මේ ජීවත් වෙන අය අතරින් මිනිසුන් අතරින් ඉන්නවනම් බුද්ධ ශාසනය පවතිනවා. එහෙම නැති කාලයක බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ. අර ධර්මය විකෘති කළ කාලක අර ආනන්තරිය පාප කර්ම වන ආකාරයට ධර්මය විනාශ කළා, විකෘති කළා, ඡන්දස් වෛදික භාෂාවට පරිවර්තනය කළා, පද පරම ලෙස අර්ථ ධර්ම නිරුක්ති නොදැන වැරදියට විග්‍රහ කරලා වචන පදවැල් සියලු දේ තමන්ගේ අවශ්‍යතාවයට අනුව වෙනස් කරගත්ත තැනකදී මේ නිවන් දකින මඟක් ඇත්තේ නැහැ. දැන් පින්වතුනි, අපි කල්පනා කරන්න ඕන මේ උතුම් නිවන් දකින ධර්මය මතු කරලා දැන්ට අවුරුදු 10ක් විතර වෙනවා. 2007 විතර තමා සංදේශනාව දේශනා කළේ. ද්වතානුස්සතිය, ද්වතාව ධර්මය, දුයිදේනම් වදාමි දෙපැත්ත විග්‍රහ කරලා පෙන්වනවා. ඒ වගේම ත්‍රිපරිවට්ටය අංග සම්පූර්ණව සීල සමාධි ප්‍රඥා හැටියට ත්‍රිපරිවට්ටය, ඒ වගේම චතුරාර්ය සත්‍යයේ ත්‍රිපරිවට්ටය දේශනා කළා. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම නිවැරදිවම අර පරිඥාතම් පරිඤ්ඤය පහතබ්බංච පහීනං භාවේතබ්බංච භාවිතං සච්චිකාතබ්බංච සච්චින් කරෝති හැටියට අර ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං විදියට විග්‍රහ කළා. ඒ වගේම අර මහා සාංගික නිකායේ පිනයි කුසලයයි දෙකම එකක් හැටියට විග්‍රහ කළේ. මොකද ඒගොල්ලන්ට මේ කුසලයෙන් වැඩක් නැහැ. පින්කම් කර කර බෝසත් පිරුම් පුරනවා, ප්‍රාර්ථනා කරනවා මිසක්. නමුත් නියම නිවැරදි බුද්ධ භාෂිතයේ පිනයි කුසලයයි එකක් නෙමේ දෙකක්. එනිසා පින්කම් කළ යුතුයි. හැබැයි ඒ පින කුසලයක් බවට පරිවර්තනය කරගන්න ධර්මඥානයක් තියෙන්න ඕන. මේ කෙලෙස් කුණු මුල් තුන උදුරා දමන්නට උපකාර වෙන්නේ කුසලස්ස උපසම්පදා කිරීම මිසක් පින්කමක් කිරීම නෙමේ. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන, අපි පින්කම් නොකර හරියන්නේ නැහැ. බෞද්ධය හැටියට පින්කමක් කරන්න ඕන. හැබැයි ඒ පින්කම ඒ මොහොතේම එතනදිම කුසලයක් බවට පත් කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඕන. කුසලස්ස උපසම්පදා කියන්නේ මේ කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, කළු ධර්ම හිතෙන් අස් කළා, ඉවත් කළා, අයින් කළා, හිත පූර්ණ වශයෙන් පාරිශුද්ධත්වයට සචිත්ත පරියෝදපණං කියන තත්වයට හිත පිරිසිදු කර ගැනීම. ඒ අනුවයි භව උදුරා දමන්නට, රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි, අද අපේ රටේ සම්මත සම්ප්‍රදායික වශයෙන් පවතින්නේ 95%ක්ම හෝ ඊටත් වැඩියෙන් අර මහා සාංගික නිකායෙන් වැද්දගත්ත, ණයටගත්ත, එහෙම නැත්නම් අර ජන විඥාණයට ගැළපෙනසේ, අර සමාජ සම්මතයට ගැළපෙනසේ බාරගත්ත මහා සාංගික නිකායෙන් ගත්ත වැඳුම් පිදුම් යදුම් පැතුම් පමණයි ඉතිරි වුණේ. අර විපස්සනා ධූරය සහ මුලින්ම යටපත් වෙලා අභාවයට ගියා. ඒ නිසා බොහෝ කාලයකට පස්සේ මගඵලලාභීන් බිහි වෙන්නට මේ ධර්මය මතු කරලා දුන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි ඒ ධර්මය මතු කිරීමත් ඒ ධර්මයේ භාවිතයට ගැනීමත් ඒ ධර්මයේ වැරදි දේවල් වැරදි තැන් තේරුම් අරගෙන ඒ වැරද්දෙන් මිදී නිදහස් වීමටත් අපි දැනගන්න ඕනේ. මේ සියලු දේ තේරුම් ගත්තොත් විතරයි නිවන් මඟ ඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ මොන දේව සැප, රජ සැප, සිතු සැප, බ්‍රහ්ම සැප අපි බලාපොරොත්තු වුණත් ප්‍රාර්ථනා කරත් යද්දත් ඒවා ලබා ගත්තත් එතන නිවනක් නැති බව හොඳට තේරුම් ගත යුතුයි. මේ මෙතනට පැමිණලා සිටින ඔබ සැම අතීතේ අනවරත සංසාරේ අනන්ත අප්‍රමාණ ආත්මවල චක්‍රවර්ති රජ වෙලා රජවරු සිටුවලු වෙලා බ්‍රහ්ම සැප ලබලා දෙව් සැප ලබලා ආපු අය අද මෙතෙන්ට. නමුත් තව කොච්චර කල් කොහොම යන්න වෙයිද දන්නේ නැහැ. දුක් විඳ විඳ මේ දුක් පැවැත්ම පවත්ව ගන්න වෙයිද දන්නේ නැහැ. මේ භව උදුරා දමන මාර්ගය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් තේරුම් ගත්තේ නැත්නම්. එනිසා පින්වතුනි මේ උතුම් බුද්ධ ධර්මය බුදු කෙනෙක් බුදුහාමුදුරුවොත් බුද්ධ ශ්‍රාවකයොත් දේශනා කරන්නේ අර ලෝකයාට ඉතේසි අනුකම්පාවෙන් මේ දුක් පැවැත්මෙන් ඒ අයව මුදවා නිදහස් කරගන්න. මේ දුක් පැවැත්ම පෙන්නල දීලා දුකෙන් මිදී නිදා පරිමුච්චති දුක්ඛස්මාති වදාමි කියලා බුදුහාමුදුරුවෝ. එනිසා පූර්ණ වශයෙන් දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමයි පරිමුච්චති දුක්ඛස්මාති කිව්වේ. ඉතින් ඒක නිසා ඔය කොතැනකට ගියත් අපි ඉදිරියේ ප්‍රාර්ථනා කර කර රජ සැප, සිටු සැප, දෙව් සැප, බ්‍රහ්ම සැප හතර අපායට වැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට අදම මේ සෝතාපට්ඨාංග හතර පූර්ණය කරගෙන සෝතාපට්ටි ඵලයට පත්වෙන්නට පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට සදාතම නිශ්චිත වශයෙන්ම සතර අපායෙන් මිදී නිදහස් වූ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මහාසාංගික නිකායේ මහායාන ධර්මයේ අද පවතින සම්මත බුද්ධ ආගමේ තියෙන මේ වත නිසා, වත රකීම නිසා අද නිවනක් නැති වෙලා තියෙනවා. නිවන නැහැ. හැබැයි ග්‍රන්ථ ධූරයේ පුරමින් මේ ඉගෙන ගනිමින් උගන්වමින් බුද්ධ ධර්මය, ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය ලෞකික කාරණා සඳහා පරිහරණය කරන්න, පාවිච්චි කරන්න අර ඉති බවා භව හේතු කොට සලකන්න. කින්ති සූත්‍රයේ තියෙනවා ඉති බවා භව හේතුව. ඒ නිසා ධ්‍යාන ලබන්න, රජ සැප, සිටු සැප ලබන්න, ඉගෙන ගන්න, ප්‍රතිලාභ ලබන්න, සල්ලි එකතු කරන්න, ව්‍යාපාර කරන්න, මුදල් එකතු කරගන්න, මේ වගේ දේවල් වලටයි අද මේ බුදුහාමුදුරුවන්ගේ නිර්මල ධර්මය බොහෝ දෙනා, බොහෝ බෞද්ධයෝ හැටියට ඉන්න ගිහි පැවිදි දෙපිරිසම පාවිච්චි කරන්නේ. නමුත් මේ නිර්මල නිවැරදි උතුම් බුද්ධ ධර්මයේ තියෙන්නේ අර රාග භව, ද්වේෂ භව, මෝහ භව ඉතින් උදුරලා දාලා සදහටම මේ දුක් පැවැත්ම සහ මුලින්ම නවත්තන්න. ඒකට නිවැරදි මාර්ගයක් බුදුහාමුදුරුවෝ කියා දුන්නු. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන ඔය දුක් පැවැත්ම අපිට නිමා කරන්න නම් මේ නිවැරදි නිර්මල බුද්ධ ධර්මය අපි වෙන් කරලා තේරුම් ගන්න ඕනේ. මේ නිර්මල නිවැරදි බුද්ධ ධර්මයට විරුද්ධව එහෙම නැත්නම් අර මහා සාංගික නිකායේ කියපු අර ප්‍රාර්ථනා යාඥා කරමින් මේ පැවැත්ම යහපත් කර ගැනීමේ ඒකායන චේතනාවෙන් කටයුතු කරන විශාල පිරිසක් දේශපාලනයන් සහ තව නොයෙකුත් සම්මතාගම්වල ඉන්නවා. තව තවත් මේ ධර්මය මතුවෙන්න ඒක යටපත් කරන්න එන පිරිස, යටපත් කරන්න උත්සාහ කරන පිරිස ඉතාමත්ම බහුලයි. එනිසා ධර්මය වාගේ දේවල්, ධර්මය වාගේ පේන දේවල් මතුවලා එනවා. ධර්මය මතු වුණා, ඒක ධර්මතාවයක්. ඉතින් ඒක නිසා සෑම බෞද්ධයෙක්ම අර බව උදුරා දමන්නට උපකාරක ධර්මය අනුගමනය කරන්නට, විපස්සනා දූණය අනුගමනය කරන්නට, දුකින් සදාටම මිදී නිදහස් වෙන්නට අවංකව පිරිසිදුව කටයුතු කරන පුද්ගලයන් බොහොම ප්‍රවේශම් සහිතව මේ කොතනද වැරදුනේ, කොතනදද මේ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්, කොහොමද මේකෙන් මිදෙන්න පුළුවන් කියන එක නිවැරදිව තේරුම් ගන්න. ඒ වගේම අර කාලාමා සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළා වගේ අපි ඒ සියලු දේ බොහොම පිළිගන්නෙත් නැතුව, ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව එකවරම අපි ඒවා ශ්‍රවණය කරන්න ඕන. හැබැයි ශ්‍රවණය කළාට අපි තේරුම් ගන්න ඕන, ඉමේ ධම්මා කුසලානං, ඉමේ ධම්මා අකුසලයක් නෙමෙයි නං, ඉමේ ධම්මා අනවජ්ජානං, ඉමේ ධම්මා විඤ්ඤූප උපසංහිතානං, ඒක පිළිගන්න ඕන. නිසා ඉමේ ධම්මා කුසලා කිව්වේ මේ කුසලස්ස උපසම්පදා වෙනවන. කුණුසලා හැර අර්චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙනවනම් ඒක පිළිගන්න කිව්වා. ඒ වගේම මේකෙන් වැරද්දක්, අර වැරදි සහිත සාවජ්‍ය දෙයක් නොවන අනවජ්‍ය දෙයක් නම් ඒක පිළිගන්න කිව්වා. ඒ වගේම විඥාණය, අර වඩා වර්ධනය වෙන විඥාණයට ආහාර සපයන් නැති අර පඤ්ඤාපනාය වෙන දේ බාර ගන්න කිව්වා, අනුගමනය කරන්න කිව්වා. ඉතින් ඒක නිසා මේ කාලාමා සූත්‍රයත්, සතර මහා ප්‍රදේශ, ඒ වගේම කිංචි සූත්‍රය, ඒ වගේම චංකි සූත්‍රය, මේ වගේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ බොහෝ සූත්‍ර තියෙනවා අපිට මේ පාර නිවැරදිව විවෘත කරගන්න. ඒ සියලු සූත්‍ර නිවැරදිව පරිවර්තනය කළොත් අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්පදා සහිතව මේ බුද්ධ ශාසනය, මේ මගඵල ලබන ක්‍රමය, මේ මනසක් තියෙන බොහෝ දෙනෙකුට උපකාරක වන ආකාරයට, මගඵල සාක්ෂාත් කරගන්නට උපකාරක ආකාරයට මේ බුද්ධ ධර්මය නැවත මතු කරන්නට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මේක තේරුම් ගන්න ඕන. තම තමන්ගේ හිත පිරිසිදු වෙනවා නම් ඒක බුද්ධ ධර්මය. තම තමන්ගේ හිත රාගයෙන් මෝහයෙන් කිලුටු වෙනවා නම් ඒක බුද්ධ ධර්මයක් නෙමෙයි. ඒ නිසා මේ මොහොතට පසුවත් යම් තැනක, යම් අවස්ථාවක යම් දෙයක් උපාදානය කරගෙන යම් සැප සම්පත් කාම ලෝකවල, සුගති ලෝකවල තව තවත් අතරමං වෙන්නට, අනාථ වෙන්නට කටයුතු කරනවා නම් ඒක බුද්ධ ධර්මයක් නෙමෙයි. ඒ නිසා මේ වර්තමාන මොහොතේම අපේ හිතේ තියෙන කළු කිලුටු කෙලෙස් ගති, අකුසල් ගති, අපි හිතෙන් උදුරා දමන සියලු දේ බුද්ධ ධර්මය කුසලස්ස උපසම්පදා වෙන දේ. ඒ වගේම සබ්බ පාපස්ස අකරණං කරන දේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන, අපේ හිත පිරිසිදු වුණොත් නිවන, අපේ හිත කිලුටු වුණොත් නිවනට බාධකයි. ඒ වගේම උතුම් නිර්මල බුද්ධ ධර්මයේ මේ හිත දියුණු කර ගැනීමක්, හදා වඩා වර්ධනය කර ගැනීමක් නෙමෙයි තියෙන්නේ. නමුත් බුද්ධ ආගමේ මහා සාංගික නිකායෙන් ආපු බලපෑම් නිසා අර හිත දියුණු කර ගන්නා ක්‍රම හිත හදා වඩා ගන්නා ක්‍රම අර බෝසත් පෙරුම් පුරණ ක්‍රම අර ප්‍රඥා පාරමිතාව පුරණ ක්‍රම එහෙම නැත්නම් රස පාරමිතාව පුරණ ක්‍රම මහා සාංගික නිකායෙන් බෞද්ධයට බලෙන් පැටවූ දේවල්. ඒ නිසා පින්වතුනි අපි පාරමිතා පුර පුර තව තවත් මේ සංසාරේ අතරමං වෙන්නේ නැතුව අද අදම ඒ සියලු පාරමිතා පූර්ණය කළා අවසානයි එකයි කරන්න තියෙන්නේ ඒක තමයි අපේ හිත පිරිසිදු කරගන්නට උපේක්ඛා පාරමිතාව මේ වර්තමාන මොහොතේදී සම්පූර්ණ කර ගැනීමයි නිවන කියන්නේ. ඒ සඳහා සංකාර උපේක්ඛා ඥානය සියලු මිනිසුන්ට උපකාර වන දියට බුදුහාමුදුරුවෝ සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා හැටියට විග්‍රහ කරලා. ඒ නිසා අතනි බින්දති දුක්ඛේ අද මේ වර්තමාන මොහොතදිමයි අත නිබ්බින්දති නිබ්බිදා වෙන්න ඕන නොබෙඳින්න ඕන නොඇලින්න ඕන නොගැටෙන්න ඕන මුලා නොවෙන්න ඕන. ඒ සඳහාම මේ පින්වතුන්ට මේ සුළු ධර්මකාරණා කීපය උපකාර වේවා. පින්වතුනි දැන් 10:35කට විතර වෙලා තියෙනවා. තව විනාඩි 50ක් තියෙනවා. අපිට පුළුවන් 11:25 දක්වා ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් නොපැහැදිලි තැනක් අපැහැදිලි තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්න අහලා සාකච්ඡා කරන්න. ඊට පස්සේ 11:25ට බුද්ධ පූජාව පූජා කරලා 11:00ට දවල් දාණය පිළිගන්නන්ට ඒ පින්වතුන්ට අවස්ථාව ලබා දැන් මම දැන් මෙහෙමයි
දේශනා කිරීම සඳහා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායස හැම දිනම ඉදින් අදිස්ථාන කරන ලෙස මම සාදුකාරය
දානවා. දැන් මෙහෙමයි මේක දැන් ධර්මය මතු කළා. ධර්මය මතු කරන්න සුදුසු කාලයක් තියෙනවා. ඒ සුදුසු කාලේ පුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය ලැබූ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් නිවන් මඟ ලබන්න ඵල ලබන්නට පුළුවන් පින්වතුන් දැන් රටේ උපත ලැබලා තියෙනවා. බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් එනකන් මේ තත්ත්වය පාත්වගෙන ආවා. මේක මීට පෙර අවස්ථාවල් වල කරානම් දේශනා කරානම් කිව්වනම් කාටවත්ම තේරුම් ගන්න බෑ. නමුත් අද වන විට මේ දහම මතු කරලා කිව්වහම තේරුම් ගන්න පුළුවන් පින්වත් පිරිස නිවන් මඟවල ලබන්නට සුදුසුත්වයේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය පිරු අය රටේ බහුල වශයෙන් ඉන්නවා ලෝකෙම ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ අයට පමණයි මේ දහම අර ඉතිහාසය මතු කරලා අපිට ඒ ඉතිහාසය මෙහෙම මෙහෙම වුණා කියන එක පෙන්වන්න ඕන මිනිහෙකුට මේ යහපත වෙනවනම්. යම් අය මේ පරම සත්‍ය තේරුම් ගත්තට පස්සේ ආර්යෝපවාදයක් කරගන්නවා නම් අපි ඒ අයටත් අනුකම්පාවෙන් ඒ ආර්යෝපවාද කරගන්නා ආකාරයට මේ නොයෙකුත් කරුණු ආදේශනා ප්‍රාතිහාර්ය හැටියට මතු කිරීම ගැලපෙන්නේ නැහැ. දැන් තව වචනයක් පාවිච්චි කළා මෙතෙන්දි ඒ ප්‍රකාශයේ චිරාත් කාලයක් මේක මේක බුද්ධ දේශනාවට විරුද්ධද නැද්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කිව්වනම් චිරාත් කාලය කියන එකට විරුද්ධයි. මේ කිසිම දෙයක් හැමදාම එක විදිහකට එක ආකාරයකට එක ස්වරූපයෙන් පවතින්නේ. ධර්මයක් මතුවෙනවා යට යනවා, නැවත මතුවෙනවා නැවත යට යනවා. දැන් මේ බුද්ධ ධර්මය මතුවෙන්නේ අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙන පිරිසක් ඉන්නවනම් පමණයි. එහෙම නැත්නම් බුද්ධ ධර්මය මතුවලා වැඩක් නැහැ. මතු කරලා වැඩක් නැහැ. කියා දීලා වැඩක් නැහැ. භාවිතයට ගන්න අනුගමනය කරන පිරිසක් නැත්නම් නිකන් කටරි දෙනවා විතරයි. එකෙන් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා තම තමන් දැනගන්න ඕන තම තමන්ගේ මේ දුක් මාර්ගයෙන් දුකෙන් මිදී නිදහස් වෙන මඟ තමන් අනුගමනය කරලා තමන් සංසාර දුකෙන් මිදෙනවාද? එහෙම නැත්නම් තව මේ ගමන ඉදිරියටත් පවත්වාගෙන යනවාද? දුක් පැවැත්ම තවත් පවත්වාගෙන යනවාද? ඒකයි බලාගන්න ඕන. යුගනද්ද කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා ක්‍රම දෙකක්. සමත භාවනාව සහ විපස්සනා භාවනාව. දැන් අනුස්සති 10ක් තියෙනවා බුද්ධ දේශනාවේ. අනුස්සති 10න් මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සමත භාවනා හැටියට බුදුහාමුදුරුව දේශනා කළා. මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, විපස්සනා අනුපස්සනා. දැන් විපස්සනා අනුපස්සනා කියන දෙකෙන් මේ කෙලෙස් මුල් උදුරනවා. අර සමත භාවනාවෙන් මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය දෙකෙන් කෙලෙස් මුල් උදුරන්න බෑ. හැබැයි හිත පිරිසිදු කරලා සමතයකට පත් කරන යදිදං සබ්බ සංකාර සමතෝ. යදිදං සබ්බ සංකාර සමතෝ කිරීම පමණයි මෙත්තානුස්සතියෙන් අසුභානුස්සතියෙන් කරන්නේ. හැබැයි තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කරන්න බෑ මෙත්තානුස්සතියෙන් අසුභානුස්සතියෙන්. ඒකට අවශ්‍ය වෙන්නේ මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ අනුස්සති 10ක්. අනුස්සති කියන එක තේරුම් ගන්න ඕන. අනු අස්කිරීම. අනුසය නොඋපදවාම ඉතින් ප්‍රහාණය කිරීම, අස්කිරීම, ඉවත් කිරීම, අයින් කිරීම. අනුසය උපදිනවා නම් අනුපස්සනා විපස්සනා වැඩෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැත්නම් අනුපස්සනා සතර අනුපස්සනා වැඩිනවා. කාය කාය අනුපස්සනා වේදනා සුවේදනා අනුපස්සනා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ චතුරාර්ය දැන් අනුස්සති 10ක් බුදුහාමුදුරුව දේශනා කළා. ත්‍යාගානුස්සති, සීලානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මරණානුස්සති, ද්වතා අනුස්සති. අනුස්සති 10ක් තියෙනවා. මේ අනුස්සති 10න් 4ක් චතුරාර්යකා කියලා පිරිත් පොතේ විශේෂයෙන්ම වෙන් කරලා පෙන්වලා දීලා තිනවා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. මේ මෙත්තානුස්සති, අසුභානුස්සති සමතයටත්, මරණානුස්සති, බුද්ධානුස්සති කෙලෙස් මුල් සදහටම සහ මුලින්ම උදුරාහිත පූර්ණ වශයෙන් නිවන් මගට මගපල් ලබන්නට උපකාර කරගන්නටත් දේශනා කළා. ඉතින් ඒක නිසා මේ දෙක දෙපැත්ත තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේ අනුස්සති මේ භාවනාව වඩන්න බෑ. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ අනුස්සති 10ට අමතරව අර මහා සාංගික නිකායේ එදා ඉන්දියාවේ තිබුණු උපනිෂද් ධර්මයේ, ජෛන ධර්මයේ, වේදාගමේ, සිවාගමේ තිබුණු අර තව සමත 30කුත් ඉදිරිපත් කළා. ඒවා කසින පිරියම් 30ක්. හැබැයි අනුස්සති 10 තුලම සමත විපස්සනා තියෙන බව බුද්ධඝෝෂ හාමුදුරන්ට තේරුම් ගන්න බැරි වුණා. තේරුම් කළේ නැහැ. එනිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ සමත විපස්සනා දෙකම පූර්ණය වෙනවා මේ අනුස්සති 10න් අනුස්සති 4ක් නිවැරදිව තේරුම් ගත්තොත්. මේ අනුස්සති මොනවා මොන අනුස්සතිය වැඩුවත් අවසානයේ තවත් එක ප්‍රතිඵලයක් වෙනවා. ආනපාන සති සමාධිය පූර්ණය වෙනවා මොන අනුස්සතිය වැඩුවත්. ත්‍යාගානුස්සතිය වැඩුවත්, සීලානුස්සතිය වැඩුවත්, මෙත්තානුස්සතිය, අසුභානුස්සති, ද්වතානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මරණානුස්සති මේ 10න් මොනවා වැඩුවත් අවසාන වශයෙන් පූර්ණය වෙන්නේ ආනපාන සති සමාධි භාවනා. ඒක තේරුම් ගත්තනම් ඒ අනුව මේ නිවන් මඟඵල සාක්ෂාත් කරගන්නට ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා, පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් නිවැරදිව තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව ප්‍රතික්ෂේප කරලා තියෙනවා අර සම මේ 30ක් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉදිරිපත් කළ සමත භාවනා හැටියට, කසින පිරියම් හැටියට ඉදිරිපත් කරපු 30ක්ම ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ, අරිට්ඨ සූත්‍රයේ, තව සූත්‍ර ගණනාවකත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා නිග්‍රහ කළා. ඒක මගේ බුද්ධ ශ්‍රාවකයන්ට නොගැලපෙන දෙයක් ලෙස ගෝපක මොග්ගල්ල සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ අනුස්සති 4යි අපිට අවශ්‍ය වෙන්නේ. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. ඒ 4 නිවැරදිව යුගනද්දව ප්‍රායෝගිකව අනුපස්සනා කරනවා නම් අනුසය න අනුසේති වෙනවා. නිවන් මඟඵල පූර්ණ වෙනවා. ආනපාන සති සමාධි පූර්ණ වෙනවා. ඒ අනුව චත්තාරෝ සතිපට්ඨානේ පූර්ණ වෙනවා. සත්ත බොජ්ජංග පූර්ණ වෙලා ප්‍රඥා විමුක්තියට පත් වෙලා දින්නම් පලානම් අධිගතා හෝති වෙනවා. නෑ ඕන එකකට එන්න පුළුවන්. නෑ ආයතන හය එකක්. නමුත් අවිද්‍යාව නිසා සංකාර නිසා විඥාන නිසා නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන ඔය අවස්ථා නමෙන් ඕනම අවස්ථාවකදී සංචේතනාවක් එන්න පුළුවන්. අර අර සලායතන එකක් නෑ. දැන් සලායතනයට ඇවිල්ල නැතුව වේදනාවක් එන්නත් පුළුවන්. ප්‍රිය වේදනාව, අප්‍රිය වේදනාව, අදුක්කමාසුක වේදනාවක් ආවනම් ඒත් සංචේතනා පවත්වනවා, සංකාර කරනවා, සම්පස්ස වෙනවා, සමුදය බිහි වෙලා විඥාන ශක්තියක් ඉපදිලා අනුසය උපදිනවා. සලායතන තමයි ඒකේ බලවත්. සලායතන තමා වැඩියම තියෙන්නේ. නමුත් සලායතන වලට වඩා තව දේවල් තියෙනවා. නාම රූප හැටියටත් එන්න පුළුවන්, සලායතන හැටියටත් එන්න පුළුවන්, සම්පස්ස හැටියටත් එන්න පුළුවන්, වේදනා හැටියටත්, තණ්හා හැටියටත් එන්න පුළුවන්. ඒ නිසා දැන් අපිට දැන් මේ සලායතනයට නොයන දේවල් තියෙනවා. එකපාරට අපි කොහේ හරි අපි හිටමුකෝ, හවස ඇඳේ දැඩි නින්දට පෙර හාන්සිලා ඉන්නවා. මේ අවස්ථාවට අපිට මනෝමය වශයෙන් මනසට අර දීර්ඝ සංසාරය අපි ගැබ් කරගත්ත, පුරුදු කරගත්ත, උපාදානය කරගත්ත දෙයක් එන්න තියෙනවා. එතකොට එන්නේ වේදනාව, එතකොට එන්නේ සම්පස්ස, එතකොට අවිද්‍යාවෙන් සංකාර කරලා නාම රූප අරගෙන උපාදානය කරගෙන වේගයක් ආවේගයක් උපද සම්භවං මතු කරගන්න. ඉතින් ඒක නිසා මේ අවස්ථා නමය ආදී නව අවස්ථාවේදී කොයි වෙලාවක හෝ එකක් නිදාන කොට එකක් ප්‍රත්‍ය කොට එන්න පුළුවන්. ඒ වගේම නිදාන කොට ප්‍රත්‍ය කොට එකක් පමණක් නෙමේ, දෙකක් අඤ්ඤාමඤ්ඤව එක්ක සම්ප්‍රයුක්තව එක සමගම දෙකක් එන්නත් ඉඩ තියෙනවා. ඒවට කියනවා සම්ප්‍රයුක්තව. ඉතින් ඒක නිසා මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ ඕනම තැනකින් මේ සම්භවං සම්භූතං වෙන එක, කර්ම බීජයක් සකස් වෙන එක ඕනම තැනකින් ආරම්භ වෙන්න පුළුවන්. ඒ වගේම ඕනම තැනකින් එක නිරෝධ කරන්නත් පුළුවන් බව සම්මාදිට්ඨි සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේක දැන් අපි මේ අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නම් රූපපත්‍ය සලායතන, සලායතනපත්‍ය සම්පස්ස, සම්පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන අවස්ථා නමය කියනවා. මේ අවස්ථා නමය කිව්වට මේ කියන අවස්ථා නමය ඕනම එක අවස්ථාවකින් පටන් ගන්න පුළුවන්, අවසන් වෙන්නත් පුළුවන්. හැබැයි අවසන් වෙන්නේ අවිද්‍යාවෙන් නම් කලේ සම්භවಂತಿ කියන සත්‍යයෙන් අවසන් වෙනවා. අවසන් වෙන්න ඉස්සෙල්ලා ඒ නව අවස්ථාවේදී ඕනම තැනකින් අපිට පුළුවන්කම තියෙනවා එක කඩන්න, එක නිරුද්ධ කරන්න, එකෙන් රෝධ නොගහින්. ඒ නිසා නිරෝධ කරන්න. ඒක තේරුම් ගන්න ඕන. ඕනම තැනකින් කඩා ගන්න, උදුර ගන්න පුළුවන්. සම්භවං අනුසය බිහිවීම නවත්තන්න පුළුවන්.
ආයතනිකතාව අරමුණක් තියෙනකොට
දැන් ආයතන හැම නාම රූප හැදිලා අවිද්‍යාවෙන් සංකාර වෙන්නත් පුළුවන්. නමුත් ආයතනයකට ඇහිලා සම්පස්ස වෙලා වේදනාවක් ඇහිලා තණ්හාවෙන් උපාදානය කරගන්නත් නෑ. ඒකත් එතකොට අවිද්‍යාවෙන් එක වෙනවා. ඒක කොයි විදියට වෙයිද කියලා අපිට කියන්න බෑ. විදි හතරක් මහා ප්‍රධාන සූත්‍රයේ දීඝනිකායේ බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. ආනන්ද හාමුදුරුවෝ එකවරක් මේ බුදුහාමුදුරුවන්ට කිව්වා, භාග්‍යවතුන් වහන්සේ මම මේ පටිච්ච සමුප්පාද විග්‍රහය දැන් හොඳට දන්නවා කියලා. බුදුහාමුදුරුවෝ ඒ ගමන කිව්වා, මා හේවං ආනන්ද අවච අවකැපෙන වචන කරන්න එපා කියලා. ඔය හතර ක්‍රමයේම අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද හැටියට විග්‍රහයක් කළා. ඒ නිසා මේ අවිද්‍යාව මුල් කරගෙන අර නිදාන හේතු, ප්‍රත්‍ය හේතු, අඤ්ඤාමඤ්ඤව සහ සම්ප්‍රයුක්තව මේ සම්භවං කර්ම බීජයක්, අනුසය සකස් වීමක්, සම්බන්ධතාවයක් ඇතිවීමක්, ඉදිරියට සසර ගමන පවත්ව ගන්නට උපකාර වන ශක්තියක් උපදින්න පුළුවන්. ඒ හතර ක්‍රම. හැබැයි අනිත් පැත්තේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ හතරක් නැහැ. එකයි තියෙන්නේ. කුසල මූල කුණු මුල් තුන ඉදිරියට පස්සේ එක තියෙන්නේ ප්‍රත්‍ය හේතුව ඉවත් කිරීම නිසා. අර කුණු මුල් තුන ඉදිරියම නිසා ආයි තව ඉතුරු තුනක් නැහැ. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන්නේ එක ක්‍රමයයි, අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රම හතරයි. මේක ටිකක් ගැඹුරු තැනක්. හැබැයි අපිට නිවන් දකින්න ඔය ගැඹුරු දේවල් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේක ප්‍රායෝගිකව කරනකොට එක ඉබේම කුණු මුල් තුන උදුරා දමන්න පුළුවන්. ඉදිරියට යනවා. නෑ, ඉතින් මේක කටපාඩම් කිරීම, යාතිකා කිරීම, ඒ කවි තුන එහෙම නැත්නම් ගාථා තුන නම් කටපාඩම් කිරීම, යාතිකා කිරීම වරදක් නෑ. හැබැයි නිවනක් නෑ. නිවනක් නම් මේකේ තියෙන්නේ මේ සං තේරුම් අරගෙන සංවර සංසිඳීම සම්මා කරන්න ඕන. ඒක කරන හැටි තමයි කරන්නට උපකාර වන ධර්මතාවය තමයි මේ කියලා තියෙන්නේ. මේකේ දෙපැත්තම කියලා තියෙනවා. සංසාර සාරෝග යම් කෙනෙක් රාගය, ద్వේෂය, මෝහය සාරණං සංසාර සියලු රෝගවලට මුල් වෙන්නේ මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය සාරයි කියලා එකතු කර ගැනීම. එකෙන් කටයුතු කිරීම. ඒකේ අනිත් පැත්ත තියෙනවා සංසාර සාරෝග විනීත නිසං. ඒක නිවන. අර දෙවෙනි පැත්තේ තියෙන එකම පේලියක දෙවෙනි පැත්තේ නිවන, පළවෙනි පැත්තේ පැවැත්. ඒ වගේ මේ ගාථා තුනේම පේලි 12ෙම තියෙනවා මේ සංවර සංසිඳීම සම්මා කිරීමෙන් අර නිවනට මඟ පාදන හැටි, පාදා ගන්න හැටි. මේක ගාථාවේ අර්ථයක් ධර්මයක් තේරුමක් නැතුව සං දේශනාව සං දිස්සේති සමාදපේති සමුච්ඡේති සම්පාද සම්පහන්සේති නොදැන ඔය ගාථාව යාතිකා කළාට, ගායනා කළාට, යද්දට ගීත හැටියට කිව්වට, පිරිත් හැටියට කිව්වට නරක නැහැ, අයහපතක් නැහැ, නිවනකුත් නැහැ. නිවන තියෙන දේවල් අපි දැනගෙනම යථාභූත ඥාන දර්ශනයෙන්ම මේක භාවිතයට ගත්තා වෙන්නේ නැහැ කිව්වට යද්දට දැන් අදවන විට මේ ධර්මය තරමක් දුරට මතුවීම නිසා 2005-2007 වගේ දවස් අවුරුදු වල ඊට පස්සේ 2012න් පස්සේ යම් යම් අය මේ ධර්මය ටිකක් දැනගෙන ටිකක් මතු කිරීම අනුව අර කර්මස්ථාන හැටියට අද එකතු වෙලා හෝ තනියෙන් හෝ යාතිකා හැටියට ගීතිකා හැටියට සජ්ජායනා කරනවා. විශේෂයෙන්ම අද වන විට ඒක තියෙනවා යම් කිසි ධර්මතාවයක්. හැබැයි ඒ භාවිතයක් නැහැ යාතිකා කළාට. පිරිත් හැටියට ගීතිකා හැටියට සජ්ජායනා කළාට ගෑවිවට. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න ඕන යම් යම් අය අද වන විට විශේෂයෙන්ම වාරකහාමුදුරුවන් ඒ දුන්න කර්මස්ථාන වාරකහාමුදුරුව කිව්ව කර්මස්ථාන භාවිතයට ගන්න නෙමේ අද කටයුතු කරන්නේ ගායනා හැටියට ගීතිකා හැටියට යාතිකා හැටියට යදින්න ගයන්න සජ්ජායනා කරන ඒක භාවිතයක් නෙමේ. භාවිතා කරනවා නම් ඒක සමූහ වශයෙන් හෝ තනියෙන් හෝ ශබ්දන ගාහෝ ගායනා කළ ගීතිකා හැටියට ගෙව්වට හරියන්නේ නැහැ. මේක ඕනේ කරන්නේ දැන් ඔය කියන එක දැන් උදේට පැයක් මෛත්‍රී භාවනාව භාවනා කරනවා. වැඩක් නැහැ. ඒකෙන් අයහපතකුත් නැහැ යහපතකුත් නැහැ. අපි හිතමු උදේ පහට නැගිටලා 6 වෙනකම් මෛත්‍රී භාවනාව කරනවා. දැන් මේ පින්වතුනුත් මෙහෙම කරනවා. හැබැයි ඊට පැයකට ඊට පස්සේ තමන්ගේ හිතට ද්වේෂයක් වෛරයක් තරහක් කෝපයක් එනවා නම් ඒකට ඒ වෙලාවෙම කවන්නේ. ඉතින් මොකද වෙන්නේ? අර උදේ පැයක් මෛත්‍රී කළාගෙන් වැඩක් වෙයිද? නැහැ. ඒ වගේමයි අසුභානුස්සතිය වඩනවා. හැබැයි අර රාගයක් ප්‍රියමනාප දෙයට ඇලෙනකොට අසුභානුස්සතියක් නැහැ. මරණානුස්සතිය බුද්ධානුස්සතිය නැහැ. ඉතින් ඒක නිසා දැන් අපි මේක භාවිතයට ගන්නවා නම් නිවැරදිවම ප්‍රායෝගිකවම යුගනද්දවම භාවිතා කරනවා කියන්නේ අපිට දවසේ පැය 24 තුල කොයි ඉරියව්වක හෝ කොයි ආකාරයක හෝ මොන වැඩක් කරමින් හෝ ඉන්නකොට තරහක් එනවනම් තරහ සිතක් තරහ ඇවිස්සෙන්නේ එනවනම් අපි යාතිකා ගීතිකා ගය ගලා හිටියා හරියන්නේ ආනපාන සති සමාධිය වඩලා මෙත්තානුස්සතිය වඩලා තරහක් එනවනම් අසුභානුස්සතිය වඩලා රාගයක් එනවනම් ඒ වගේම ඒ මෙත්තානුස්සතිය අසුභානුස්සතිය වඩලා හිත සමතේටපත් වුණාට පස්සේ මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතියෙන් ඒ පෙරදිදී උදුරා දාන්න ඒ වැරදිදී සම්භූපදි පටිනිසග්ග කරන කොයි වෙලාවේද ඒ මොහොතේම එත්තේ සං උපජ්ජමානා උපජ්ජති එත්තේ සං පහියමානා එත්තේ සං නිරුජ්ජමානා නිරුජ්ජති නැතුව තරහක් එන වෙලාවට මේ කර්මස්ථානය පාවිච්චි නොකර අර උදේ පාන්දර විනාඩි 5-10ක් මෛත්‍රී කළාට වැඩක් නැහැ. හැබැයි ඒක නරකකුත් නැහැ පුරුදු වුණොත්. හැබැයි අර නියම වෙලාවට මේක භාවිතයට ගත්තේ නැත්නම් ගන්නෙ නැත්නම් එතන හිත පිරිසිදු වෙන්නේ නැහැ. හිත නැවත කිලුට වෙනවා තරහක් ආපු ගමන් උදේට පැයක් මෛත්‍රී කළා. ඒ නිසා හිත කිලුට වෙන දේ නිවැරදිව දැනගන්න ඕන. හිත කිලුට වෙන අවස්ථාවේදීමයි හිත පිරිසිදු කරගන්න ඕන. බුදුහාමුදුරුව මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ 21 වරක් අවධාරණයෙන් කිව්වා පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය කියන වචන ටික. පච්චුප්පට්ඨිතා හෝති කිව්වේ මොකද්ද? වර්තමාන මොහොතේම ඒ තරහ හෝ රාගය හෝ මානය හෝ මෝහය උපදින උපදින තැනදිම ඥානමත්තාය පති සතිමත්තාය. සති කිව්වේ හේතුඵල ධර්මයට බහාගල්පා ණය විනයට සසඳා මේකෙන් මිදී නිදහස් වෙන්න භාවිත කළ යුතු ආනපාන සති සමාධිය භාවිත කළ යුතුයි කියන එකයි. ඉතින් ඒක නිසා මේක ගායනා කළාට, යාතිකා කළාට, සජ්ජායනා කළාට යහපතක් වෙන්නේ නැහැ. මගඵල ලබන්න බෑ. හැබැයි අයහපතකුත් නැහැ. අයහපතකුත් නැහැ. හැබැයි නිවනක් නැහැ. ඉතින් නිවනක් නැති නිසා ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ නිවනට උපකාර වන ආකාරයට භාවිත කරන්න. මේ බුද්ධ දේශනාවේ වැදගත්ම දේ තමයි භාවිතය. අද අභාවයට ගියේ ඒ භාවිතය. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අර විසුද්ධි මාර්ගයේ සමන්තපාසාදිකාව පොත් ලිව්වට පස්සේ මේක අභාවයටම ගියා. භාවිතයෙන් සහ මුලින්ම බුද්ධ දේශනාව නැති වුණා. ග්‍රන්ථ ධූරය පූර්ණේ වුණා, කළා, කරනවා, තාමත් ඉගෙන ගන්නවා, උගන්වනවා. හැබැයි විපස්සනා ධූරයක් පුරන්න දන්නේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. විපස්සනා ධූරය පිරුවේ නැහැ. එකයි මේක වෙනස. මේක තේරුම් ගන්න ඕන. ඒක තේරුමක් තියෙනවා. ඒකනේ මම දැන් මෙතෙක් වෙලා කිව්වේ සංසාරයි කියලා ගන්නවා නම් ඒකෙන් මිදී නිදහස් වීම තමයි නිවන. සං කියන්නේ මොකද්ද? රාග දේශ මොහ. විනීත නීසං කියන්නේ මොකෝ? නීසං. සං වලින් මිදී නිදහස් වීම නිබ්බිදා වීම. සං හිතෙන් ඉවත් කිරීම. සං තුනක් තියෙනවා. සංවර, සංසිඳ වීම, සම්මා තුනේ මේකතුව නීසං. ඒ නීසං තමයි ඒ වගේම ඒ සංවලි මිදී නිදහසන ක්‍රමය තමයි ඝාත තුනේම එක පැත්තක නිවැරදිව තියෙන්නේ. එනිසා සං දෙන සං තේරුම් ගත්තේ නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ අහුවේ නැත්නම් සංවර වෙන්න බැරි නම් සංසිඳවන්න බැරි නම් සම්මා තත්වයටපත් වෙන්නේ නැත්නම් එතන භාවිතයක් නැහැ. ඒකයි ඒ ඝාතාවේ තියෙනවා ලොකු ගැඹුරු අර්ථයක් ධර්මයක්. තමන් ඒක භාවිතයට ගන්න ඕන දැනගෙන. ගීතයක් හැටියට, කවියක් හැටියට, ගාථාවක් හැටියට කිව්වට විතරක් වැඩක් වෙන්නේ නැහැ. එකයි අර්ථය හරිය. චේතෝ විමුක්තියයි ප්‍රඥා. ඔව් දැන් මෙහෙමයි. මේක චේතෝ විමුක්තිය කියන්නේ එකක්. ප්‍රඥා විමුක්තිය කියන්නේ තව එකක්. දැන් හිත කිලුඩු වීම එකක්. මනස මෝහ වීම, මෝහය ඇතිවීම, මනස කිලුඩු වීම එකක්. ඒ වගේම හිත පිරිසිදු කර ගැනීම රාගය ద్వේෂය తాවකාලිකව යටපත් කරලා පැලැස්තර පිළියමකින් තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් తాවකාලිකව යටපත් කරලා ලබන විමුක්තිය චේතෝ විමුක්තිය. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර ඔය ආලාර කාලාම උද්දකරාම පුත්‍ර අසිත තවුස පංචවග්ගයේ බික්කුන් අර ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ජතිල කාශ්‍යප, ඒ වගේම අර කෝලිත උපතිස්ස වගේ තව දස දහස් ගාණක් පුද්ගලයෝ චේතෝ විමුක්තිය පූර්ණ කරගත්ත අය. හැබැයි ඒ කිසිවෙක් ප්‍රඥා විමුක්තිය පූර්ණය කරගන්නා මාර්ගයක් තිබුණෙත් නෑ, අහලත් නෑ, දන්නෙත් නෑ. බුදුහාමුදුරුව බුදු වෙනක බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සෙයි ප්‍රඥා විමුක්තිය පිළිබඳව මතු කළේ, දේශනා කළේ. ප්‍රඥා විමුක්තිය ඇති කරගන්න නම් කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තුනම තමන්ගේ හිතෙන් පූර්ණ වශයෙන් යලි නූපදින වශයෙන් අනුපාද වශයෙන් කෙලෙස් මුල් තුන සදාටම සහමුලින්ම උදුරා දාන්න ඕන. චේතෝ විමුක්තිය ලැබුවට අර කෙලෙස් මුල් තුන උදුරා දාන්න බෑ. හැබැයි යම් සුවයක්, සහනයක්, සැනසීමක් තාවකාලිකව තියෙනවා. ඒ ධ්‍යාන ලැබීමෙන්, අභිඥා ලැබීමෙන් සහ චේතෝ විමුක්තිය ලැබීමෙන් යම් අධිමානසික ශක්තියක් ලැබීමෙන්. හැබැයි ප්‍රඥා විමුක්තියේදී ප්‍රඥා විමුක්තිය ලබන්න නම් අනිවාර්යයම දේ තමා සම්මා දිට්ඨියට පත් වීම, චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. මේ පැවැත්ම තුළ තියෙන දේවල් පංචස්කන්ධය පිළිබඳව, ජීවත්වීම පිළිබඳව, පැවැත්ම පිළිබඳව මේ තියෙන වැරදි දැක්ම පිරිසිදු කරගන්නේ නැතුව ප්‍රඥා විමුක්තියට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය අසිත තවුස, උද්දක රාම පුත්‍ර, ආලාර කාලාම මේ වගේ එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ මේ සිව් හෙලේ ජම්බුද්දීපේ කෝටි ප්‍රකෝටි ගාන හිටියා ධ්‍යානලාභීන්, අභිඥාලාභී. ගයාකාශ්‍යප ගාවම හිටියා කියනවා 80,000. ඒ සියලු දෙනා චේතෝ විමුක්තියක් ගැන මිසක ප්‍රඥා විමුක්තියක් ගැන අබමල් රේණුවකවත් දැනුමක් තිබුණේ නැහැ. ඒ වගේම ඔය උපනිෂද් ධර්මේ, ජෛන ආගමේ, වේදාගමේ, සිවාගමේ වගේ එදා තිබුණු බ්‍රහ්මජාල සූත්‍රයේ කියපු ආගම් හැටගන්නෙම චේතෝ විමුක්තියට මාර්ගය තිබුණා. චේතෝ විමුක්තිය ලබන ක්‍රමයක් කියා දුන්නා. හැබැයි ප්‍රඥා විමුක්තිය ගැන දැනීමක් නැහැ. ඒකට පාරක් මාර්ගයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා දැන් බුදුහාමුදුරුව මේ ප්‍රඥා විමුක්තියටපත් වෙන මාර්ගයක්, පාරක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් දේශනා කළා, විග්‍රහ කළා. මේක ඊට පස්සේ අර බුද්ධඝෝසහාමුදුරුව පොත් ටිකක් ලියලා, විසුද්ධි මාර්ගය ලියලා මේ ප්‍රඥා විමුක්තියටපත් වෙන මාර්ගය නැවත ගල් දාලා වැහුවා. චේතෝ විමුක්තිය පත් වෙන පාර මියුට්ටක. එදා ඉඳන් මිනිසුන්ට අර චේතෝ විමුක්තියට තමයි අඩෝය ලංකාවේ විතරක් නෙමේ, ඔය බුරුමේ, තායිලන්තේ, තව නොයෙකුත් පෙරදිග රටවල් හෝ අපරදිග රටවල් වල භාවනා මධ්‍යස්ථාන අද තියෙනවා නම් ඔය සියලු භාවනා මධ්‍යස්ථාන වල ලංකාවේ තියෙන සම්මත සම්ප්‍රදායික සියලු භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ චේතෝ විමුක්තියක් ලබන්න පාරක්, පිළිවෙතක් කියාද. ඒකට කසින පිටියම් කිරීමත් ප්‍රමාණවත්. හැබැයි ප්‍රඥා විමුක්තියට මාර්ගය විවුර්ත කරගන්න නම් අර අස්මිමානිය හිතෙන් උදුරා ගන්න ඕන. අස්මිමානිය කියන්නේ නිත්‍ය සුඛ අත්ථ කියන තුනේ එකතු. දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝ පංචස්කන්ධය දකින්නේ නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ. පංචස්කන්ධය පිළිබඳ සියලු මැනීම් මානය පාත්තන්නේ නිච්චසේ සුකසේ සුවසේ සුබසේ අත්තසේ. ඒ අත්තසේ සලකන තාක්කල් ඒ පුද්ගලයාගේ ප්‍රඥා විමුක්තිය මතුවෙන්නේ නැහැ. ඒකනේ බුදුහාමුදුරුව අවසාන වශයෙන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරලා මේ අත්ත එහෙම නැත්නම් අස්මිමානය අර පංචවග්ගීය භික්ඛූන්ගෙන් උදුරා දැම්මා. අත්ත අස්මිමානය සහ මුලින්ම සදාටම නැවත නූපදින ආකාරයට පංචස්කන්ධය පිළිබඳව තිබුණු අර අත්ත කියන තත්වය නිත්‍ය සුඛාත්ත අස්මිමානය ඉවත් කළා. එනිසා ප්‍රඥා විමුක්තියයි නිවන චේතෝ විමුක්තිය නෙමෙයි. අපි දැන් අපිට පුරුදු කරලා තියෙන්නේ පුරුදු වෙලා තියෙන්නේ චේතෝ විමුක්තිය ලබන්න මිසක් ප්‍රඥා විමුක්තිය ලබන්න ක්‍රමය මාර්ගය යටපත් කළා වැහුවා. ඒක ආගමක ස්වરૂපයක් ස්වභාවය. දැන් අපි කරන්නේ චේතෝ විමුක්තිය නොලබාම ප්‍රඥා විමුක්තිය මගඵල ලබන්න ක්‍රමයක් තියෙනවා. ඒ තියෙන ක්‍රමය බුදුහාමුදුරුව මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා චේතෝ විමුක්තියක් ගැන අපි කල්පනා කරන්න ඕනේ නැහැ. ප්‍රඥා විමුක්තිය ගැන පමණක් කල්පනා කරන්න. ප්‍රඥා විමුක්තිය පූර්ණ කර ගැනීමට උපකාර වෙන්නේ ධ්‍යාන නෙමේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීම. එනිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ බුද්ධකාරක ධර්ම කියන්නේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්මතා 37. එතකොට භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37ක් තමයි ප්‍රඥා විමුක්තිය පූර්ණ කරගන්න උපකාර වෙන්නේ. ඥාන නෙමෙයි, අභිඥා නෙමෙයි. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට පුළුවන් නම් මොන ආකාරයකට ක්‍රමයකට හෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනවා. ඒක කළේ නැත්නම් මොන පැවැත්ම තුළ මොන දෙයක් උපාදානය කරගත්තත් අර භව උදුරා දැම්මා වෙන්නේ නැහැ. බුද්ධ උනා වෙන්නේ නැහැ. දැන් තියෙනවා. දැන් මෙහෙමයි, අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය. එතන තියෙන වචනයක් සතිමත්තාය. දැන් අතන ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ කියන එකේ සතිමා, එතනත් තියෙනවා සති. මා කියන්නේ මිදී නිදහස් වීම. මිදී නිදහස් වෙන්න ඕන සම්ප්‍රජනනීය වීමෙන්. ආතාපි සම්පජානෝ, එතකොට අර සම්ප්‍රජනනීය වෙනවා නම් ඒකෙන් සහමුලින්ම නිදී නිදහස් වෙන්න හේතුඵල ධහමට බහාගලපා බලා ආතාපි සම්පජානෝ සතිමා. ඊට පස්සේ ණය විනයට බහාගලපා බලා නයෙන් මිදී නිදහස් වීම විනය්‍ය ලෝකේ. ඒ අනුවයි අභිජ්ජා දෝමනස් වලින් මිදී නිදහස් වෙන්නේ. අතන අවසාන වශයෙන් දැන් 21 වරක් අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය විග්‍රහ කරලා තියෙනවා. ඒ දේම මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ අර ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කායේ කායනුපස්සනාව, වේදනා සුවේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ සම්මානුපස්සනාවේ හතරෙම ඔය ප්‍රකාශය ඔය වචන ඔය පද තියෙනවා. ඒ වගේම අර පබ්බ 21ේම අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකෙන්ම සිද්ධ විය යුත්තේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ කියන එකයි. එහෙම නැත්නම් ධම්ම විනේ ගාදන්ති කියන එකයි. අපි භාවිතයට ගත්තේ නැත්නම් ඔය වචන ටික පදවැල් කිව්වට මේක පූර්ණ වෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරුව අවධාරණයෙන් ඔය පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය කියන එක 21 වරක් කිව්වේ. ඉතින් ඒ සියලු දෙයින් සිදුවෙන්නේ අර කාය කායනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණ වීමයි. මේකේ අර්ථය ඔය වචන පේජි දෙකේ එක හා සමාන අර්ථයකුත් තියෙනවා. නමුත් අවධාරණයෙන් 21 වරක් කිව්වේ වෙම් යම් ආකාරයකට පොඩි වෙනසකුත් තියෙන නිසා. ඔව්, ඒ දෙකම ඒ අවස්ථාවේ අර පච්චුප්පට්ඨිතා හෝති කියන එක වර්තමාන මොහොතේ ඉපදුණු දේ. අතන කාය කායන එක සියලු දේ. ඒක වෙනසක් තියෙනවා පොඩි. වර්තමානෙමයි උපදින්නේ, වර්තමානෙමයි නොඋපදවා අනුපාදිනියෝදෙන් අස් කරන්න ඕනේ. අනය සම්ප්‍රජනනය වුණොත් පැවැත්ම, සම්පජානකාරී හෝති වුණොත් පැවැත්ම නැවැත්තුව. සම්පජානෝ කියන එක සම්පජානෝ කියන නකාරී හෝති කියන එකයි සම්පජානෝ කියන එකයි සම්ප්‍රජනනය වෙනවා කියන එකයි සම්පජානෝ. සම්පජානකාරී හෝති කියන එක එකෙන් මිදී නිදහසේ ත්‍රිපරිවර්තයක් තියෙනවා එතනෝ.
අද මේ බුද්ධ භාවනා වැඩසටහනට අලුතෙන්ම පැමිණ ඇය ඉන්නවා මා සමග. ගොම්ති ප්‍රදේශයේ ඉඳලා මා සමග පැමිණ ඇය අලුතෙන් මාපොයි ඉන්න නිසා මා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ගෞරවණීය ස්වාමීන් වහන්සේ. මේ සෝතාපට්ටි අංග හතර පාල ලීලාවෙන් කියපේ
ඒක නම් දැන් විග්‍රහ කරන්න බෑ. මොකෝ දැන් 11යි 20යි විනාඩි 5යි තියෙන්නේ. විනාඩි පහකින් මේ සෝතාපට්ටි අංග හතර නෙමේ එකක් විග්‍රහ කරන්නත් අමාරු. ඒක කරන්න බෑ. මීට ඉස්සෙල්ලා ඕන තරම් විග්‍රහ කරලා තියෙනවා. සෝතාපට්ටි අංග හතර විතරක් ඕනනම් කියන්නම්. කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරිසත් ධර්ම ශ්‍රවණය, මේ දෙක බාහිරයෙන් බාහිර කෙනෙකුගෙන් ලබා ගන්න ඕන. ඒ අනුව අර පරදෝගෝචි ප්‍රත්‍ය ලැබෙනවා. ඒ දෙක තියෙන පුද්ගලයෙකුට පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න. ඒ අනුව බුද්ධ ශක්තියට අනුගත වෙලා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීමෙන් මගඵල පූර්ණ කරගන්න පුළුවන්. එතකොට හතරයි සෝතාපට්ටි අංග හතරයි සද්දස්ස කුල පුත්තස්සෙක් වෙන්නට, පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබන්නට, සම්මා දිට්ඨියටපත් වෙන්නට උපකාර වන අංග හතර. අවසාන ප්‍රශ්නේ. දැන් තමන් කතා කරන වචන නිසා මුදලින් නෙමේ ණය වෙන්නේ. දැන් කෙනෙක්ගේ වචනයක් කතා කරලා හිතට ලැබුවොත් ණය වෙනවද නැද්ද? හිත සතුටු කළොත් ණය මිදී නිදහස් වෙනවද නැද්ද? ඒ නිසා මේ වචනය වැරදි නම් ණය වෙනවා. ක්‍රියාව වැරදි නම් ණය වෙනවා. සිටිවිල්ල වැරදි නම් තමන්ට තේරුනේ නැතුවට ණය වෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වද. දැන් මිනිස්සු සිටිවිල්ලෙන් තමයි බොහෝ ණය වෙන්නේ. දැන් අපි හිතුවොත් ඕකට හෙන ගහන්න ඕ. හිතින් හිතන්නේ. කතා කරේ නැහැ, වචනයක් කතා කළෙත් නැහැ. මේකෙන් මොකද වෙන්නේ? තමන්ගේ හිත කිලුටුණාද නැද්ද? ණය වුණා. විශ්වයට කිරණ ශක්තියක් නිකුත් කළා. දැන් මොනවද දැන් නාය ගන්න ඕන, හෙන ගන්න ඕන, පොළඟ ගන්න ඕන, පාචනය හැදින්න ඕන, හොඳක් නම් වෙන්න එපා කියලා මිනිස්සු කියනවා. මේවා කියන්නේ හිතනවා. මොකද වෙන්නේ? ණය වෙනවා. දැන් ඕවා තමයි බලවත්. ඕවා තමයි බලවත්. දැන් ඔය පෘථග්ජන මිනිස්සු තමන්ට තමන්ගෙම ගෙදර ඇටයි ඔය ඕක කරන්නේ කියන්නේ. ඥාතීන්ටම, හිතවතුන්ටම, යාළුවන්ටම, එක්ක විරුද්ධ වූ අයට. මේ වගේ හොඳක් නම් වෙන්න එපා. ඕක නම් ඕකට නම් මෙහෙම වෙන්න ඕනේ. ඕවා මනසෙන් හිතන දේවල්. එතකොට මොකද වෙන්නේ? විශ්වය කිලුටු වෙනවා. අර මනෝ සංචේතනා ගිහිල්ලා. එතකොට ණය වෙනවා. විශ්වය කිලුටු කළත් ණය වෙනවා. කතා කළා මිනිසුන්ගේ හිත රිදෙව්වත් ණය වෙනවා. ක්‍රියාවක් කරලා මිනිසුන්ගේ බාහිර ලෝකෙ හිත රිදෙව්වත් ණය වෙනවා. ඊට වඩා බලවත් මනසින් සිතුවිල්ලක්, වැරදි සිතුවිල්ලක් සිතලා ණය වෙනවා. ඉතින් ඒක නිසා මේ සියලු දෙනා දැනගන්න ඕන මේ ණය වෙන හැටි. මේවා මුදලින් නෙමෙයි ණය වෙන්නේ. මුදලින් නෙමෙයි ණය වෙන්නේ. අපි ඒ වෙනුවට අනේ යහපතක්ම වේවා, සුවයක් වේවා, සහනයක් වේවා, ශාන්තියක් වේවා කිව්වොත් මොකද වෙන්නේ? ණයෙන් එවලෙම මිදී නිදහස් වෙනවා. අර අපි හොඳක් වෙන්න එපා කියන එක වෙලාවට අනේ යහපතක්ම වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා කිව්වනම් කොයි තරම් ණයෙන් මිදී නිදහස් වෙනවද කියලා වියදමක් යනවද? නෑනේ. ඉතින් ඒක නිසා මේ ධර්මය ආගමේ නෑ. ආගමකව කියා දෙන්න බෑ. මේ ණය වෙන හැටි කීයටවත් දන්නෙත් නෑ, කියන්නෙත් නෑ, කියා දෙන්න දන්නෙත් නෑ. ඉතින් ඔය ණය වෙවි මේ ගමන පවත්වාගෙන යනවා. ණය ගෙවන්නමයි ඉපදෙන්නේ. ආයි ඉපදෙනවා නම් ඉපදෙන්නේ මොකටද? ණය ගෙවන්න. නැතුව වෙන මොකටවත් නෙමෙයි. ණය නැත්නම් එහෙම ගෙවන්න පොඩ්ඩක්වත් ශේෂයක්වත් ආයි ඉපදෙන්නත් බෑ. මේ ණය වෙන්නේ ණය වෙන එක තීරණය කරන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි මාර්යා. තමන් ණය වුණොත් ඒ ණය ගෙවන්න තීරණය කරන්නේ මාර්යා. ඒකනේ මේක මාර ණයක් උනේ. හොඳයි එහෙනම්. දැන් එහෙමනම් බුද්ධ පූජාව පූජා කළා, පහළ තට්ටුවේ ධර්ම දේශනාව මේ අවසන් කළා, දානමේ පින්කම එතෙන්දී අපි පින් අනුමෝදන් කරනවා සියලු දෙනාටම සහභාගීත්වයට ඇතුව. ඉතින් ඒක නිසා දැන් මේ පින්වතුන් පැය දෙකක කාලයක් මේ ධර්ම ශ්‍රවණය කළා, ධර්මයේ ඇහුවා. ඊට පස්සේ ඒ දානමේ පින්කම අවසානයේ අපි පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට, පින කුසලයක් බවට පත් කරගන්නට සෑම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න. පිනෙන් නිවන් දකින්න බෑ. හැබැයි පින්කමක් නොකර කුසලයක් බවට පත් කරගන්න බැරි නිසා පිනයි කුසලයයි දෙකම පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න අවශ්‍යයි. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් තියෙන අපි මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරලා මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පහළදී දානමේ පින්කමේ දී පින් අනුමෝදන් එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීන තුූ සුකිතා උන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං තුූ සුකිතා උන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං තුූ සුකිතා උන්තු ඥාතයෝ එමිනා පුඤ්ඤවන්තේ මාමි බාල සමාගමු සතන් සමා හෝතු යාව නිබාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා.